ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
අද තේමනම් අපි සූදානම් වෙමු ශ්‍රී ලංකාවේ තත්ත්වීති පිළිබඳව විමසා බැලීම ආරම්භ කරන්නට සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුළින්. පෙබ්‍රවාරි මාසයේ පළවෙනිදා විදිහට ගෙවිලගිය ජනවාරි මාසයේ අග සතියේදී ශ්‍රී ලංකාවේ මොකද වුණේ, මොනවද සිද්ධ වුණේ? විස්තරාත්මක විග්‍රහයට ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයිබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
ආයිබෝවන් සුබෝදෑසනක් දිලෘක්ෂි.
අපි මුලින්ම කතාව ආරම්භ කරමු කොළඹ වරායේ නැගිනහිර ජැටිය හා සම්බන්ධව මේ වෙනකොට වඩාත් උග්‍ර වෙමින් පවතින විරෝධතාව පිළිබඳව. ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පක්ෂ ගණනාවක්ම මේ වෙනකොට මේට විරෝධතාව පළ කරමින් අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම වැඩ වර්ජන ආරම්භ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ කොළඹ වරායේ නැගිනහිර ජැටිය සංවර්ධනය සඳහා හවුල් කර ගැනීමට යෝජනා වෙලා තියෙන ඉන්දියානු ව්‍යාපාරිකයා ආදානීට එරෙහිව විරෝධතා ඉන්දියාවේ පවා සිද්ධ වෙනවා. විශාල දේශපාලනික අර්බුදයක් බවට මේ තත්වය, මේ කාරණාව පත්වෙමින් තියෙනවා. අපි කැමැති පසුගිය සතියේදී මේ කොළඹ වරායේ නැගිනහිර ජැටිය හා සම්බන්ධ වන ප්‍රශ්නය උග්‍ර වෙමින් පැවතියේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව සම්බන්ධව මුලින්ම ඔබෙන් කරුණු විමසා දැනගන්න.
ඔදිලුක්ෂේ, අපි දැක්ක දැන් කාලයක් තිස්සේම කොළඹ වරායේ නැගිනහිර ජැටිය, නැගිනහිර පර්යන්තය ඉන්දියාවට මෙහෙයුම් කටයුතු ලබා දීමට එරෙහිව වරාය වෘත්තීය සමිති වර්තමාන ආණ්ඩුව බලයට පත් කරන්න උත්සාහ කරපු සිවිල් සංවිධාන, මහා සංඝරත්නය, ඇතැම් වෙලාවට ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, කැබිනට් අමාත්‍යවරු එකඟ නොවන මත පළ කරමින් සමාජ රැල්ලක් නිර්මාණය වෙමින් ආවා. ඒකේ අවසාන ප්‍රතිඵලයේ විදිහට දැන් දින කිහිපයක් තිස්සේ පසුගිය සතියේ මැදභාගයේ ඉඳලා වරාය වෘත්තීය සමිති වරාය සේවකයන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වරාය අධිකාරිය එහි සේවකයන්ගේ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා විශේෂ ගැසට් නිවේදනයකුත් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අත්සනින් තමයි මේ ගැසට් එක නිකුත් කරලා තියෙන්නේ. සාමාන්‍ය ජන ජීවිතයේ පවත්වාගෙන යන්න වරාය සේවා කටයුතු අවහිරතාවයකින් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තමයි මේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අරමුණ කියලා එහි සඳහන් කරලා තියෙනවා. කොමනත් වරාය වෘත්තීය සමිති සඳහන් කරන්නේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් 100%ක් වරාය අධිකාරිය සමග සිදු කරනවා කියන ලිඛිත පොරොන්තුව ලබා දෙනකන් මොන තත්වයක් යටතේ වුණත් ඔවුන්ගේ වෘත්තීය අරගලය වියස් කරන බව සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම අපි දැක්ක පහුගිය දවස්වල නැගෙනහිර පර්යන්තයේ මේ මතුවලා තියෙන ගැටලුව ගැන සොයා බලන්න අමාත්‍ය අනුකමිටුවක් පත් කරා. මේ වාර්තාවක් මෙවැනිට සකස් කරලා ඉවරයි කියලා තමයි වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයාරත්නායක මහත්මයාත් සඳහන් කරලා තියෙන්නේ. බොහෝ දුරට ඒ කාරණා අද දිනයේ ප්‍රසිද්ධියට පත් වෙයි කියලා විශ්වාසයකුත් තියෙනවා. දැන් මේ නැගිනහිර පර්යන්තය ගැන ගැටලු මතුවෙලා තියෙන කාරණා විසඳගන්න කොළඹ වරාය නැගිනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිතිය එකමුතුව ජනාධිපතිවරයාටත් යෝජනා 6ක් ඉදිරිපත් කරලා තිබුණා. ඒකෙන් එක යෝජනාවක් වෙලා තිබුණේ මේ භූදේශපාලන අර්බුදය විසඳා ගන්න බටහිර පර්යන්තය ඉන්දියාව හා ජපානය එකතු වෙලා සංවර්ධනය කරන්න කියන යෝජනාව. දැන් මේ තියෙන නැගෙනහිර පර්යන්තය බටහිර පර්යන්තය සම්බන්ධයෙන් එවැනි පැත්තකට මෙහි යෝජනාවක් යොමු වෙලා තිබුණා. ඉතින් මේ අනුව දැන් අපිට පේනවා ඊයේ දිනේ වන විට එහෙම කතාවකුත් ඉදිරියට එනවා. සමහර වෙලාවට නැගෙනහිර පර්යන්තයෙන් නොදුන්නක් කමක් නැහැ, බටහිර පර්යන්තයත් එක්ක ඒ ගනුදෙනුව කරන්න බලමු කියලා. ඉතින් වෘත්තීය සමිති සංවිධාන සමහරු මේ අවස්ථාවේ නැගෙනහිර පර්යන්තයේ අම්මාකාරයකින් ලංකාව මෙහෙම කටයුතු සිදු කරනවා නම් ඒක තමන් ලබාගත් ජයග්‍රහණයක්. බටහිර සම්බන්ධයෙන් අරගෙන ඊට පස්සේ කතා කරමු කියන තැනට දැන් ඇවිල්ලා ඒ කටයුත්ත නැවතිලා තියෙනවා. විශේෂයෙන්ම මේ කතා කරන්නේ නැගෙනහිර පර්යන්තය කියලා කියන්නේ ගැඹුරු වැඩි පර්යන්තයක්, විශාල නැව් ඇවිල්ලා මෙහෙම කටයුතු සිදු කරන්න පුළුවන් තැනක්. නැගෙනහිර ගියෝතින් ලොකු ආදායමක් අහිමි වෙනවා, විශාල ප්‍රමාණයේ නැව් අපිට ලංකාවේ මෙහෙම වැඩේ ගෙන්න ගන්න බෑ කියලා. හැබැයි බටහිර පර්යන්තය එච්චර ගැඹුරු එකක් නෙවෙයි. ඉතින් දැන් මේක තමයි අලුතෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙන තත්වය. කොමනක් අපි දැක්ක ඊයේ දවසේ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තමන්ගේ හඬ අවදි කරලා තිබුණා. ආණ්ඩුව මේ නැගෙනහිර පර්යන්තය විකුණන්න බදු දෙන්න කිසිම තීරණයක් අරගෙන නැහැ කියලා සංගල්ලෙදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරපු අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා. වෘත්තීය සමිතී වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න කලින් තමන්ව හම්බෙල මේ ගැන සාකච්ඡා කරලා තමන් මේ මතය කියනවා. කැබිනට් අමාත්‍යවරුත් විශාල ප්‍රමාණයක් මේ කටයුත්තට එකඟ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ එක්සත් ජාතික පක්ෂය තමයි විකිණීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරේ. තමන් එහෙම ප්‍රතිපත්තිය කියන්නේ විකුණන ප්‍රතිපත්තියක පිටලා කටයුතු කරන්නේ නැහැ කියලා ග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ඒ අනුව දැන් බොහෝ වෙලාවට විශ්වාසයක් තියෙනවා අද දවසේ මේ සම්බන්ධයෙන් යම් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්න බොහෝ විට ඉඩ තියෙනවා කියලා. දැන් මේ අර ඔබත් කිව්වාගේ දේශපාලන පක්ෂ ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂක් තමන්ගේ විරෝධතාව දක්වන්න අද දවසේ කැබිනට් රැස්වීම තියෙනවා. කැබිනට් රැස්වීමේදී එවැනි යෝජනාවක් ආවොත්, ඒ කියන්නේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියේ කටයුතු කිරීමෙන් තොරව අදානි සමාගමට හෝ ඉන්දියානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ආවොතින් ඒකට එරෙහිව කටයුතු කරන්න දේශපාලන පක්ෂ කීපයක් එකතු වෙලා විමල් වීරවංශ ඇමතිවරයාගේ නිවසේදී එකතු වෙලා යම් තීරණ කීපයක් අරන් තිබුණා. අපි දැක්ක එතන විමල් වීරවංශ මැතිතුමාගේ ජාතික නිදහස් පෙරමුණ තියෙනවා, උදේ ගම්මන්පිල ඇමතිතුමාගේ පිවිතුරු හෙළවරුමේ තියෙනවා, ඒත් එක්ක වාසුවිනානායක කර ඇමතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ තියෙනවා, මහාචාර්ය තිස්ස විතාරණ මහත්මයාගේ ලංකා සම සමාජ පක්ෂය එහි ඉන්නවා, ඒත් එක්කම ශ්‍රී ලංකා කමියුනිටිස් පක්ෂය, මහජන පක්ෂය, තිරාන් ඒ කියන්නේ එක්සත් මහජන පක්ෂයේ නායකත්වය දරන තිරාන් නලස් මන්ත්‍රීවරයා, මෙවැනි දේශපාලන පක්ෂ සංවිධාන ගණනාවක් මීට එරෙහි මතයකට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් බලමු අද බොහෝ විට තීරණාත්මක දවසක් බවට පත්වේවි. වරාය මෙහෙයුම් අකුරට වැඩ කිරීමේ තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක වෙන්නේ අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයා කී ප්‍රකාශයේ යම් ආකාරයේ නෘත්‍ය සමිති දක්වපු අදහස් වලට කොළ එළියක් වගේ පේන්න තියෙනවා. ආණ්ඩුව ඇතුළෙම කණ්ඩායම් විරුද්ධතාවය ප්‍රකාශ කරනවා. ඉතින් මේ තත්ත්වය ඇතුළේ බලමු අද දවසේ නිකුත් වෙන ප්‍රකාශය බොහෝ විට අද දවසේ නිකුත් වෙන නියමිත ප්‍රකාශය කොමන ආකාරයේ ප්‍රකාශයක් වේවිද කියලා.
හොඳයි, අර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා නිකුත් කරපු ගැසට් පත්‍රය පිළිබඳව කතාබහක් තියෙනවනේ, විශේෂයෙන් මේ හදිසියේ මේක නිකුත් කළේ ඇයි කියලා. දැන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ජෙනරාල් දයාරත්නායක මහතානම් කියන්නේ මේක මීට කලින් තීන්දුව කරලා තිබුණ ගැසට් එක ඊයේ නිකුත් වුණාට කියලා.
ගැසට් එක පළවීම print වෙලා එළියට ආපු එකයි තියෙන්නේ ඊයේ, නැත්තම් මාස කිහිපෙන් තමයි වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරේ. විශේෂයෙන් මේ කොවිඩ් තත්ත්වය නිසා එකක් අය හිතනවා ඒක මේ වෙලාවේ වුණ එකක් කියලා. එහෙම නෙවෙයි, ඒක අකුරට වැඩ කිරීම කියලා කට්ටිය අවසර ඉල්ලලා තියෙනවා. නමුත් වැඩ හිමින් වැඩ කිරීමක් සිදු කරගෙන යන්නේ නිසා ඒ දෙක අතර තරතරයක් තියෙනවා.
හොඳයි, දැන් මේ සම්බන්ධව විරෝධතාව පළ කරමින් වෘත්තීය සමිති 32ක් විවිධ උද්ඝෝෂණ පැවැත්වුවා පසුගිය සතිය පුරාම ඊයේ දවසත් ඇතුළුව. එතනදී විවිධ වෘත්තීය සංගම් නියෝජනය කරපු පුද්ගලින් කීප දෙනෙකුගේ අදහස් කිහිපයක් එකතු කරගන්නට මම කැමති. සියලු දෙනාගේම අදහස් එකතු කරන්නට හැකියාවක් නොලැබෙන නිසා වෘත්තීය සමගි එකමුතුව ජනතා විමුක්ති පෙරමුණ, එතකොට ලංකා ජාතික රණවිරු බලවේගයේ වරාය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුව වගේ සංවිධාන සිදු කරපු උද්ඝෝෂණවලදී උන් පොදුවේ
පැහැදිලිව කියනවා ගැසට් නිකුත් කරලා අත්‍යවශ්‍ය සේවාවන් බාලට පරිවර්තනය කරලා මේවා විසඳන්න යනවා නම් මේ රටේ ලොකු ප්‍රශ්නයක් හෙට අනිද්දා වෙනකොට මතුවෙයි. ලබන සතිය කියන්නේ තීරණාත්මක සතියක් කියලා මේ රජය දැනගන්න ඕන. හෙට පවත්වන සාකච්ඡාවයි අසාර්ථක වුණොත් ලබන සතියේ මේ රටේ වැඩ කරන ජනතාවගේ බලය අපි පෙන්වන්න සූදානම්.
ජනතාව ඡන්දෙ දුන්නේ හම්බන්තොට වරාය බේරගන්න හිතාගෙන. දැන් බලනකොට හම්බන්තොට වරාය නෙමෙයි මෙතෙක් රැකිලා තිබුණු කොළඹ වරායේ නැගෙනහිර ජටියත් විකුණන්න සූදානම් වෙලා තියෙනවා. ආණ්ඩුව කණින් කණින් කියමින් ඉන්නවා නැගෙනහිර ජටිය විකුණන්නේ, ඒ වෙනුවට බටහිර ජටිය දෙන්න සූදානම් වෙලා ඉන්නවා. අපි ආණ්ඩුවට කියනවා දේශප්‍රේමීත්වය කියන්නේ කෑල්ලක් දීලා කෑල්ල බේරගන්න එක නෙවෙයි.
ජනාධිපතිතුමත් නැත්තම් අගමැතිතුමත් කරන්නේ නැත්තම් කවුද මේ රට විකුණන්න හදන ඇමතියා? මේ රට බේරගත්තේ අපි. මේව දන් දීලා මේව මේ මහපොළොවට යට කළා තමයි මේ මාතෘභූමිය බේරගත්තේ. මැති ඇමතිවරුන්ට ඕන විදියට මේ රට විනාශයකට පත් කරන්න දෙන්න බෑ.
හොඳයි, දැන් පසුගිය ආණ්ඩුවටත් චෝදනාවක් කෙල්ල වෙනවානේ. ඔවුන් තමයි මේ වරායේ නැගෙනහිර පර්යන්තය දියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් එහි ක්‍රියාකාරීත්වය යම් සමාගම්වලට පවරන්නට කටයුතු කළේ කියලා හිටපු අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධව ඊයේ දවසේදී අදහස් පළ කිරීමක් සිදු කළා. මෙන්න මේ ආකාරයට.
ඔයගොල්ලෝ දන්නවද නැගෙනහිර පර්යන්තය වැඩි ඉවර කළා නැහැ කියලා? පළවෙනි අදීරයේ තමයි පර්යන්තය තියෙන්නේ. දෙවෙනි අදීරයට පර්යන්තය හදන්න ඕනේ. ඒක හදන්න ඩොලර් මිලියන 500ක් ඕනේ. එතකොට මේකට ක්‍රේන් ඔක්කොම ගන්න තව ඩොලර් තියෙන 150ක් ඕන. තීරණය කරා අපි මේ පරයන්තේ අයිතිය ආණ්ඩුවේ. ඒක කාටවත් ගලවගෙන යන්න බෑ. පරයන්ත ක්‍රියා කිරීමේ සමාගමක් ඇති කරන්න. අඩානි සමාගම තමයි දානි. අඩානි තමයි කේරළ වරායත් කරන්නේ. ඡන්දයාවෙන් නිසා ඉතුරු ටික අපි කිව්වා ඒකට අලුත් ආණ්ඩුවට කතා කරලා තවත් ඔය කොන්දේසි මාරු කරන්න ඕන නම් කරන්න කියලා. ඕක උනේ දේශපාලනයෙන් ඡන්ද ගන්න කියලා අපි මේක විකුණනවා කියලා කෑ ගැහුවා. දැන් ආපහු ගින් කියන්න බෑ විකුණන්න නැහැ කියලා. ඒගොල්ලෝ එතෙන්ට හිරු වුණා නම් මම මොනවද කරන්නේ? මට ඒකෙන් බේරෙන්න බෑ.
හොඳයි, එතකොට වත්මන් නගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා මොකද කියන්නේ?
අපි කාටවත් දෙන්නේ නැහැ, විකුණන්නේවත් නැහැ, බදු දෙන්නේවත් නැහැ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්ති සමිතිත් ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්ති සමිති වලටත් කියන්නේ අපි කිසි විටක ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ. එහෙම දෙනවද කියලා. කැබිනට් මණ්ඩලයේ 99% ඉන්නේ විකුණන්න ඕන නැහැ කියන පදනමේ. ප්‍රජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙමෙයි අපිට බලය දීලා තියෙන්නේ.
පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ තවත් විශේෂිත සිදුවීමක් සිදු වුණා. කොරෝනා නිවාරණ එන්නත ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට පැමිණුණා. ඉන් අනතුරුව එන්නත් කිරීම ආරම්භ කළා. අපි දන්නවා ඇස්ට්‍රසෙනිකා එන්නත නමින් හඳුන්වන මේ එන්නත බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රසෙනිකා කියන ඖෂධීය සමාගම එකතු වෙලා නිෂ්පාදනය කරන්නේ. මෙහි අයිතිය ඇතැම් රටවලට ලබා දීලා තියෙනවා දේශීය නිෂ්පාදනය කරන්න. ඔස්ට්‍රේලියාවත් ඉන් එක් රටක්. ඇස්ට්‍රසෙනිකා සහ ඔක්ස්ෆර්ඩ් මේ එකතුව නිෂ්පාදනය කරන මේ එන්නත ඔස්ට්‍රේලියාවෙත් CSL කියන සමාගමත් සමග එකතු වෙලා මෙහෙත් දේශීයව නිෂ්පාදනය කරන්නට සූදානම් වෙලා තියෙන්නේ. ඊට අමතරව ඉන්දියාවත් මේ කාර්යතාවයට අතගසලා තියෙනවා. ඉන්දියාවෙත් මේ ඇස්ට්‍රසෙනිකා එන්නත දේශීයව නිෂ්පාදනය වෙනවා. මේ එන්නත් ඔගේ තමයි ශ්‍රී ලංකාවට ගිහිල්ලා තිබුණේ. අපි කැමැතියි දැනගන්න ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධව තිබුණ ප්‍රතිචාර කොහොමද, එන්නත් කරණය සිදු වුණු ආකාරය සහ ජනතා ප්‍රතිචාර, එතකොට දේශපාලනික වශයෙන් මේ සම්බන්ධව තියෙන ප්‍රතිචාර මොනවද කියලා සවිස්තරාත්මකව දැනගන්න ඔබෙන්.
ඔදිලොක්ෂි, මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත මුම්බයි නුවර සීරම් ආයතනය නිෂ්පාදනය කරනවා. ඔබත් වගේ රටවල් කීපයක් ඒ නිෂ්පාදන කටයුතු කරනවා වගේම දැන් මේ එන්නතේ මාත්‍රා 105ක් තමයි පහුගිය දවසක ලංකාවට ලැබුණේ. ඇත්තටම 28 වෙනිදා ලංකාවේ අපේ ජනාධිපතිතුමා ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගෙන් මෝදි අග්‍රාමාත්‍යවරයාගෙන් කරපු ඉල්ලීමකට අනුව තමයි මේ ප්‍රමාණය ලැබුණේ. ලංකාවට පැමිණීමෙන් පස්සේ ජනාධිපතිතුමාම ගිහිල්ලා කටුනායක ගුවන්තොටුපලේදී මේ ප්‍රදානය, මේ එන්නත් 105 නිල වශයෙන් බහර ගැනීමේ කටයුතු සිද්ධ කරා. ඊට පස්සේ මේවා ශීතාගාරවල තැන්පත් කරලා අදාළ ප්‍රදේශවලට අදාළ මේ උෂ්ණත්වය යටතේ ප්‍රවාහනය කරන්නත් කටයුතු සිද්ධ කරලා තිබුණා. පළමු දවස විදිහට බස්නාහිර පළාතේ රෝහල 6කදී ආරම්භ කරන්න එන්නත් කරන කටයුත්ත සිද්ධ කරලා තිබුණා. දැන් මේ වන විට රට පුරාම එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. දැන් එන්නත් 60,000කට වැඩි ප්‍රමාණයක් මේ දින තුන ඇතුලේ එන්නත් කරණයට ලක් කරලා තියෙනවා. කොරෝනා මර්ධන කටයුතු වල ඉදිරිපෙළ ක්‍රියා කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 150,000ක විතර ප්‍රමාණයකට, ඒත් එක්කම ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂකාංශවල 120,000ක විතර ප්‍රමාණයකට මුලින්ම මේ එන්නත ලබා දෙන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. ඊයේ දවසේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන්ටත් මේ එන්නත ලබා දීමේ කටයුතු සිද්ධ වුණා. ඊට පස්සේ දැන් චීනයෙන් තවත් කොරෝනා මර්ධන එන්නත් 103ක ප්‍රදානයක් ලබා දෙනවා කියලා චීන තානාපති කාර්යාලයත් පහුගිය 27 වෙනිදා දැනුම් දීලා තිබුණා. පෙබරවාරි මැද විතර වෙනකොට මේ එන්නත් ඔගේ ලංකාවට ලබා දෙන්න පුළුවන් කියලා තමයි චීන තානාපති කාර්යාලය කියලා තිබුණේ. මේ සයිනෝෆාමා කියන කොරෝනා මර්ධන එන්නත තමයි ලැබෙන්න නියමිත වෙලා තියෙන්නේ. මේ ලංකාවයි චීනයේ තියෙන දීපුකාලීන මිත්‍රත්වයත් එක්ක මේ ප්‍රදානය ලබා දෙනවා. අනිකුත් ඉල්ලුම් කරලා තියෙන රටවල් වලට ලබා දෙන්න චීනයට නිෂ්පාදනය කරන්න, මේ සියල්ල ඇතුලේ ඒවයි අවහිරතා තිබුණත් ඒවා මගහැරලා හරි ලංකාවට, ලංකාවත් එක්ක තියෙන මිත්‍රත්වයේ මත තව එන්නත් 103ක් ලබා දෙනවා කියන තැන ඉන්නවා. ඉතින් 108ක විතර ප්‍රමාණයක් මේ මාසේ මැදවිත්ති එන්නත් ලංකාවට ලැබෙන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් මේ එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ඒ අතර රොබ කිව්වා වගේ යම් අදහසක් තිබෙනවා මේ එන්නත ලංකාවට එකපාර ලබා දුන්නේ ඇයි, එතකොට මේවායේ ගුණාත්මකභාවය පිළිබඳව එහෙම ප්‍රශ්න කරන අවස්ථාවක් තියෙනවා. ඒ කොහොම වුණත් මේ වන විට සෞඛ්‍යාංශවල විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කණ්ඩායම් මේ එන්නත් කරන වැඩපිළිවෙලට ඇවිල්ලා එන්නත් කරණයට ලක් වෙලා ඔවුන්ගේ අදහස් ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය ඔස්සේ තුවමාරු කරගෙන තියෙනවා. කොහොම වුණත් දැන් ලෝකය මේ ජය ගන්නවා නම් තියෙන එකම ඉලක්කය එන්නත් කරන වැඩසටහනට යාම, ඒ සම්බන්ධයෙන් ලබා ගැනීම, ඇනවුම් කිරීම තියෙන ඒවා සම්බන්ධයෙන් ලංකාවෙත් යම් තර්ක අදහස් සංවාද මතුවෙලා තිබුණා. කොහොම වුණත් දැන් එන්නත් කරන වැඩපිළිවෙලට ගිහිල්ලා තියෙනවා එකම බලාපොරොත්තුව එන්නක්කරණය හරහා මෙය රට ඇතුලේ පාලනය කරගන්න පුළුවන් වේවිද කියන අදහස. ඒත් එක්කම පහුගිය සති වාර්තා වුණානේ ලංකාවෙත් තව කොරෝනා වෛරස් ප්‍රභේදයක් පැතිරලා යන්න සූදානමක් තියෙනවා කියලා. නිරෝධායන මධ්‍යස්ථානයේ ඉඳලා ප්‍රතිකාර ලැබමින් ඉන්න කෙනෙකුගෙන් මේක හඳුනාගත්තු නිසා එය සමාජගත වීමේ ලොකු ඉඩකුත් නැහැ කියලා සඳහන් වෙලා තිබුණා. ඔය ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය මේ වගේ රටවල් වල ව්‍යාප්ත වුණු වෛරසයට සමාන ලක්ෂණ තියෙන අලුත් ප්‍රභේදයක් කියලා තමයි සඳහන් කළේ. ඉතින් මේක සීක්‍රෙන් පැතිරීමේ හැකියාවක් තියෙනවා, ඒකටත් පරිස්සම් වෙන්න ඕන කියලා සඳහන් කරලා තිබුණා. ඉතින් ඒ අතරේ දිනකට වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැන් 800 සීමාව ඉක්මවලා තියෙනවා. ඊයේ දවසේ 837ක් වාර්තා වුණා. දිනකට සිදුවන මරණ ප්‍රමාණය 8 බැගින් එකලඟ දවස් දෙකක් වාර්තා වුණා. සමස්ත මරණ ප්‍රමාණය දැන් 316 සීමාවට ඇවිල්ලා තියෙනවා. 60,000ක විතර ප්‍රමාණයක් ආසාදිතයින් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ඉලක්කම් අඩු කරගන්න, මර්ධනය කරගන්න තියෙන එකම තැන එන්නක් කරන වැඩපිළිවෙලට ලංකාව ඇවිල්ලා තියෙනවා. ඒක එක්තරා විදිහක සතුට දනවන කාරණයක්.
මනෝජර, ඔබ සඳහන් කිරීමක් කළානේ මේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් හමු වුණා කියලා මේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින පුද්ගලයෙක්ගෙන්. තව ටිකක් ඒ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සුදුසුයි කියලා මා විශ්වාස කරනවා. මොකද අපි මේ වෙනකොට දන්නවා නව වෛරස ප්‍රභේද දෙකක් නම් කරලා තියෙනවා ලෝකේ. බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත්ත නව වෛරසය සහ දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත්ත නව වෛරසය කියලා. ඔය වෛරස ප්‍රභේද දෙකෙන් කුමන වෛරසයද ශ්‍රී ලංකාවේ ඔය නව වෛරස ප්‍රභේදය විදිහට හමු වෙලා තියෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයාගෙන්?
ඔව්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව ගැන එකම ශෛල විද්‍යාව පිළිබඳව විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා තමයි මේ ප්‍රකාශය සිද්ධ කරේ. අර කිව්වා වගේ ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය මේ වගේ රටවල් වල ව්‍යාප්ත වෙලා තිබුණු වෛරසයට සමාන ප්‍රභේදයක් තමයි ලංකාව තුළ හඳුනාගත්තේ කියලා තමයි සඳහන් කරලා තිබුණේ. මේක පැතිරීම පාලනය කරන්න අවශ්‍යයි කියන කණිතක එන්නත් දුන්නත් මේ අලුත් ප්‍රභේදය මේ එන්නත් වලින් පාලනය කරන්න පුළුවන්ද කියන එක ගැනත් තවදුරටත් සොයා බලන්න ඕන කියලා වෛද්‍යවරුන් අනාවරණ කරා. නිරෝධායන මධ්‍යස්ථානයේ හිටපු කෙනෙක්ගෙන් තමයි මේක හඳුනගෙන තිබුණේ. රට අභ්‍යන්තරයට කොච්චරක් දුරට මේක ව්‍යාප්ත වෙලා තියෙනවද කියන එක කඩිනමින් අනාවරණය කරගන්න ඕන කියලා, ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්න ඕන කියලා මේ වෛද්‍යවරුන් පෙන්වා දීලා තිබුණා. මේ වෛරස් ප්‍රභේදය හඳුනාගත්තු සැනින් ජනතාවට මේ ප්‍රභේදය ගැන දැනුවත් වෙන්නේ නැහැ කියලත් රජය වෛද්‍යවරුන් සංගමයේ චෝදනා කරලා තිබුණා. මේවා දැනගත්තු ගමන් උපාය මාර්ගික ක්‍රම සකස් කරන්න ඕන, ජනතාවට මේ තොරතුරු යන්න කියලත් ඔවුන් යම් චෝදනාවකුත් කරා. කොමුණත් මේ ජයවර්ධනපුර පරීක්ෂක කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශයටත් මේ පිළිබඳව තොරතුරු සපයලා තිබුණා. එවැනි තත්ත්වය ඇතුලේ අනාවරණ නොවෙච්ච තත්ත්වයක් ඇතුලේ තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායම මේ වෛරසය පිළිබඳව කරුණු අනාවරණය කරේ. ගොඩක් වෙලාවට ඔය යුරෝපයේ පවතින ප්‍රභේදයට ගොඩක් සමානකම් තියෙනවා කියලා තමයි මේ ගැන වෛද්‍ය මත පළ කරලා සොයා ගැනීම පිළිබඳව වාර්තා කරලා තිබුණේ දිලෘක්ෂේ.
ඒ අනුව අපිට යම් උපකල්පනයකට එන්නට හැකියාවක් ලැබෙනවා. යුරෝපයේ නම් දැඩි ලෙසින් ව්‍යාප්ත වුණේ බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත්ත නව කොරෝනා වෛරස් ප්‍රභේදය. ඔබ හරියටම සඳහන් නොකළත් අපිට යම් උපකල්පනයකට පැමිණෙන්නට පුළුවන් එය වෙන්නට ඕනේ ලංකාවෙන් හඳුනා ගන්නට ඇත්තේ කියලා.
දැන් මේ කොවිඩ් එන්නත ගැන ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ හිතන්නේ මේ වැක්සින් එක ගෙන්න ආණ්ඩුවට සල්ලි නේ. ආණ්ඩුව මොකද කරන්නේ? එක එක ඒවා කරනවා. ඉන්දියාව විදේශ සම්බන්ධවම හමුණා මානෝ අපිට වැක්සින් ටිකක් දෙන්න බැරි. චීනේ තානාපති ගාවට ගිහලා නම් අපිට ටිකක් දෙන්න බැරි. WHO එකෙන් අහනෝ අපිට ටිකක් දෙන්න බැරි. හදවත් සත්කමක් කරගන්න සල්ලි නැති වුණාම ඒකට ස්පීකර් අපිටගෙන ආධාර එකතු කරන එකයි. මේ ආණ්ඩුව වැක්සින් එකක් ගේන්න බැරි වුණාම රටවල් කාණේ වැක්සින් හිඟා කන එක අතර වෙනස මොකක්ද? කීයද යන්නේ? රුපියල් බිලියන 10යි කෝටි 1000යි. ඒක රාජ්‍ය සංවර්ධන කෝටි 90000යි. කෝටි 1000ක් හොයාගන්න බෙද හොයාගන්න පුළුවන්. බියගම දින සල්ලි අච්චු ගන්න ෆැක්ටරි මේ ජනවාරි 1-2-3 දවස් 3ට සල්ලි අච්චු ගෙවුවා රුපියල් කෝටි 13000. දැන් ඩොලර් මදි. එතකොට මොකද වෙන්නේ? ඩොලර යගේ ඉහළ යනවා. දැන් රුපියල් 200 පෙන්නා. ඉතින් ඉන්දියාවෙන් ඩොලර් ඉල්ලන්න යනවා. ආ ඩොලර් ටිකක් දෙන්නම්. හැබැයි වරාය දීපන් ඈ. ඔච්චරයි. චීනෙන් ඉල්ලන්න යනවා. ආපි ණය ටිකක් දෙන්නම් ඩොලර් වලින්. හැබැයි නොරොච්චල බලාගාර දීපන් ඈ.
ඔය දැන් ඔය ලංකාවේ ආර්ථික මර්මස්ථාන කොරෝනා එන්නතට හිලව් කරන්න යනවා කියන කතාවකුත් තියෙනවානේ ලංකාවේ. ඒ සඳහා වියදම් කරන්නට ප්‍රතිපාදනය නොමැති නිසා තමයි මේ යම් යම් එකඟතාවලට එන්නේ කියලා. ඒකට ප්‍රතිචාර විදිහට තමයි ජනතා විමුක්ති පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනු කුමාර දේසානායක මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔය ආකාරයෙන් කරුණු හෙළිදරව් කොට සිටියේ. මීළඟට අවධානය යොමු කරමු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් විසින් මීළඟට ආරම්භ වන්නට නියමිත 46 වෙනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන කාලවකවානුවේදී සිදු වුණායයි පැවසෙන ඒ මානව හිමිකම් කඩවීම සම්බන්ධව ඒ ගොනු කරලා තියෙන වාර්තාව කොයි ආකාරයෙන් සාකච්ඡාවට බඳුන් කරාවිද කියලා සැසිය ආරම්භ වන්නට පෙර අතුව මේ සම්බන්ධ වන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් මගින් නිකුත් කරලා තියෙනවා. එහිත් යම් විශේෂිත කාරණා කිහිපයක් අවධානයට ලක් කරලා තියෙනවා. කැමති මනෝජ් එම කාරණා ඒ වගේම මේ කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය මොන වගේ අවධානයක්ද මේ වෙනකොට යොමු කරලා තියෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මීළඟට පුළුල්ව ඔබත් සමග සාකච්ඡා කරන්න.
ඔව්, ලංකාව ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයගේ වාර්ෂික වාර්තාව පෞගිය 27 වනදා ජිනීවාවලදී ඉදිරිපත් කරලා තිබුණා. 46 වන මානව හිමිකම් සතිවාරය පෙබරවාරි 22 වෙනිදා ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙනවා. මේ වාර්ෂික වාර්තාව තමයි ශ්‍රී ලංකා පිළිබඳව මේ අදහස් දක්වීම කරලා තියෙන්නේ. මානව හිමිකම් විශාල වශයෙන් උල්ලංඝනය කිරීම සඳහා යොමු වූ අනතුරුදායක ගමන් මගකට ශ්‍රී ලංකාව පිවිසිලා ඉන්නවා කියලා තමයි ඇය මේ වාර්තාව හරින් මේ වාර්තාව මගින් සඳහන් කරලා තිබුණේ. ඒත් එක්කම මානව හිමිකම් උල්ලංඝනය කරපු බවට විශ්වාසනීය චෝදනා එල්ල වෙලා තියෙන පුද්ගලයන්ගේ වක්කම් තහනම් කරලා ඔවුන්ට සංචාරක තහනම් පනවන්න ක්‍රියා කරන්න ඕන කියලා ඇය යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන්ම අලුත් ආණ්ඩුව 20 වන ආණ්ඩු ක්‍රමවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම හරහා ජනාධිපතිවරයාගේ විධායක බලතල වැඩි කරලා තියෙනවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාගෙන තිබුණු ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ පියවර ඒ හරහා ආපසු ඇරිලා තියෙනවා. මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම, අධිකරණ කොමිසම, මැතිවරණ කොමිසම වගේ කොමිෂන් සභාවල අනෙකුත් ආයතනවල ස්වාධීනත්වය දීහි ගිහිල්ලා තියෙනවා. දැන් මේ යුද්ධය ඉවරලා අවුරුදු 12ක් ගත වෙලා දෙපාර්ශ්වයේම මානව හිමිකම් උල්ලංඝනය කිරීම වලට සම්බන්ධ වෙච්ච අයට විරුද්ධව කටයුතු කරන්න සමත් වෙලා නැහැ ලංකාවේ රජය. මේ වගේ පරීක්ෂණ නඩු විභාගවලට බලපෑම් කිරීමට පෙළඹිලා තියෙනවා. ඒ නිසා පෞගිය අවුරුදු කීපය ඇතුලේ ලබාගත්තු සුළු ප්‍රගතිය හරි ආපසු හැරවීමක් සිද්ධ වෙනවා කියලා මානව හිමිකම් කොමසාරිස්වරයේ චෝදනා කරලා තිබුණා. ඒත් එක්කම ජනාධිපතිවරයා හිටපු යුද එතකම බුද්ධ්‍යාංශ ප්‍රධානීන් මෙවැනි කණ්ඩායම් 28ක විතර ප්‍රමාණයකට පරිපාලන තනතුරු ලබා දීලා තියෙනවා. යුද හමුදා අපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරල් කමල් ගුණරත්න මේ වගේ අය පිළිබඳවත් අවධානය යොමු කරලා තියෙනවා. ඔවුන් දෙන්නම යුද්ධයේ අවසන් අදියරේ යුද අපරාධ ගැන චෝදනා ලබපු අය. කොහොමුණත් දේශීය යාන්ත්‍රණයක් ඇතුලේ පෞගිය අවුරුදු 12ක කාලය තුළ යම් ප්‍රතිඵලයක් ලැබෙන වගවීමක් හෝ සංවිධාවක් ගොඩනගන්න රජය අසමත් වෙලා තියෙනවා කියලා ඇය පෙන්වා දීලා තිබුණා. ඒ වගේම මානව හිමිකම් උල්ලංඝනය කරලා කියලා චෝදනා එල් වෙලා තියෙන අය රාජ්‍ය යාන්ත්‍රණය තනතුරු වලින් ඉවත් කරන්න කියලා ඇය යෝජනා කරලා තියෙනවා. ඉතින් මානව හිමිකම් කොමිසම ඒ වගේම මේ කොමිෂන් සභාවල ස්වාධීනත්වය ඒවා ශක්තිමත් කරන්න පියවර ගන්න හැම ආකාරයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ විමර්ශනය කරලා වගකීම් අයට නීතිමය පියවර ගන්න කියලා මේ වාර්තාව මගින් දැනුම් දීලා තියෙනවා. කොහොමුණත් මානව හිමිකම් කඩවීම පිළිබඳව හොයන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක් මීට දින කීපයකට කලින් පත් කරලා තිබුණා. ඒ ගැන අපි ඒ පත් කරපු සතියේ මේ වැඩසටහනින්ම තොරතුරු අනාවරණය කළා. මෙහි සභාපතිවරයා විදිහට පත් කරලා තිබුණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් මහත්මයා. ඒත් එක්කම අන්තර්ජාතික මානුෂීය නීති කඩකිරීම බලතල වැරදි පිළිබඳව චෝදනා විමර්ශනය කරන්න මෙවැනි කාරණා සඳහා පරීක්ෂණ කරලා වාර්තා ඉදිරිපත් කිරීම ඒත් එක්කම ක්‍රියාමාර්ග ගැනීම මෙවැනි කාරණා තමයි මේ කොමිසමට බාර දීලා තියෙන කරුණු. ඒ අනුව රට ඇතුලේ තෙවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න දිරිගන්වන වැඩපිළිවෙලක් තියෙනවා කියන අදහස මතු කරන්න මේ හරහාත් හැකියාව තිබෙනවා. ඒත් එක්කම අපි දැක්කා මේ මානව හිමිකම් කොමිසම එල්ල කරපු චෝදනාවලට මූණ දෙන්න රජයේ සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කේලි රඹුක්කල් එම්පිවරයත් සඳහන් කළා. මේ මානව හිමිකම් මා කොමසාරිස්වරිය එළිදක්වපු වාර්තාවෙන් ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වලා තිබුණා. මේ සමාජික රටවල් වලිනුත් කරපු ඉල්ලීම් මේ සියල්ල සලකා බලලා රජය ඊට අදාළ ප්‍රතිචාරය දක්වනවා කියලා කැබිනට් ප්‍රකාශකවරයාත් දැනුම් දීලා තිබුණා. ඒ වගේම මේ එල්ල වෙන ඕනම අභියෝගයකට මුහුණ දෙන රජයේ සූදානම් කියලා රජයේ පාර්ශවයෙන් අදහස් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ තමයි දැනට තියෙන ප්‍රතිචාරය. කොමනක් වාර්ෂික වාර්තාවෙන් අරමතු කරපු කාරණා ඔවුන් චෝදනා හැටියට ගොනු කරලා තියෙනවා මේ වන විට.
එක්සත් ජාතික පක්ෂය සම්බන්ධව කතා බහ කිරීම අත්‍යවශ්‍යයි මේ සතිය වෙනකොට. මොකද අපි මීට කලින් සතියක, ඒ කියන්නේ පසුගිය සඳුදාට කලින් සඳුදා, ජනවාරි මාසයේ 18 වෙනි සඳුදා අපි සාකච්ඡා කළා එක්සත් ජාතික පක්ෂයේ තනතුරු වෙනස් වීම සම්බන්ධව. නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් තනතුරු සංශෝධනයක් සිදු කරනු ලැබුවා. ඇතැම් තනතුරු සම්බන්ධව ඇතැම් පුද්ගලයන් නොසතුට පළ කරමින් අදහස් ප්‍රකාශ කරනවත් අපි දුටුව. මේ සතිය වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ කැපී පෙනෙන තනතුරු දෙකක් දරන පුද්ගලයන් දෙදෙනෙකු එම තනතුරු වලින් ඉවත් වන්නට තීරණය කළා තියෙනවා. මේක එක්සත් ජාතික පක්ෂයේ මේ තනතුරු වෙනස් වීම හා සම්බන්ධව වන අලුයට පවතින ගිනි පුපුරු සම්බන්ධව වන යම් ඉඟියක්, ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු දැන ගැනීම ඉතාමත්ම වටිනවා. අපි කැමැති සවිස්තර තොරතුරු ඔබෙන් විමසා දැනගන්න මේ අවස්ථාවේදී.
ඔව්, දැන් එක්සත් ජාතික පක්ෂයට ලැබිලා තිබුණු එකම පාර්ලිමේන්තු අසුනට පාර්ලිමේන්තු යන්නේ කවුද කියලා තාම අවසන් තීරණයක් අරගෙන නැහැ. පක්ෂ නායකත්වය වෙනස් වීම සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කළා. නමුත් අලුත් නියෝජ්‍ය නායකවරයෙක් පත් වුණාට නායකත්වය රනිල් වික්‍රමසිංහ මහත්මයාම දරන බවක් පේන්න තියෙනවා. මහලේකම්වරයා මාරු වුණා, පක්ෂ සභාපතිවරයා මාරු වුණා. මෙවැනි තත්වයක් ඇතුළේ නායකත්වයේ පිළිබඳව බලාපොරොත්තු, ප්‍රතිසංවිධාන පිළිබඳව බලාපොරොත්තු ගියන් හිටපු අයගේ බලාපොරොත්තු කඩවීමකුත් පේන්න තියෙනවා. ඔය අතර තමයි නවීන් දිසානායක මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා තමන්ට බාර දුන්නු තලතුර බාර නොගන්න තීරණය කරලා තිබුණේ. මේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයාට ලිපියක් මගින් තමයි මේ ගැන දැනුම් දීලා තිබුණේ. ජාතික සංවිධායක ධුරය බාරගත්තේ නැති වුණත් නායකත්වයත් එක්ක පක්ෂයත් එක්ක දිගටම ඉන්නවා කියලත් ඔහු ලිපියෙන් සඳහන් කරලා තියෙනවා. මේ තනතුර බාර දීපු වෙලාවේ නවීන් දිසානායක මහත්මයා දින 10ක් ඉල්ලලා තිබුණා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මේ ගැන අවසන් තීරණයක් දෙන්න, මේ තනතුර ලබා ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියක් හිමි වුණා. කොමුණත් අවසානයේ ඔහුගේ ප්‍රතිචාරය වුණේ තමන් ජාතික සංවිධායක විදිහට කරන්නේ නැහැ, මේ තනතුර බාරගන්නේ නැහැ කියලා. ඒත් එක්කම අර්ජුන රණතුංග මහත්මයාට ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරයක් ලබා දුන්න එක්සත් ජාතික පක්ෂය එයත් ඔහු ප්‍රතික්ෂේප කරන්න තීරණය කරලා තියෙනවා. ලිඛිතව රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ පිළිබඳව දැන්වුවා. ඔහු ඒ ලිපියෙන් සඳහන් කරලා තියෙනවා රටේ යහපත් ඉදිරි ගමනක් සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන්න එක්සත් ජාතික පක්ෂය තවත් අපෝසත් වෙලා තියෙනවා. 2020 මහමැතිවරණයේ අන්ත පරාජයක් ලැබීමෙන් පස්සේ තමන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක රැඳුනේ. වත්මන් සානාගත අභියෝග ජයගන්න සුදුසු වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරයි කියන අපේක්ෂාවෙන්. නමුත් අද වෙනකන් ඒ වගේ සාධනීය වැඩපිළිවෙළක් හෝ සංවිධානයක් තියෙනවා කියලා දකින්න නැහැ කියලා ඔහු සඳහන් කරලා රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ ලිපිය යොමු කරලා ඔහු මේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරයක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ කාරණා ඇතුළෙත් අපි දැක්කා නවීන් දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හිටපු ඇමතිවරයා පෞගේ සති කියලා තිබුණා එක්සත් ජාතික පක්ෂය මීළඟ වතාව ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙක් විය යුතුයි කියන කාරණයකුත් ඒ අතරේ මතු කරලා තිබුණා. කොමුණා පිට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිචාර දක්වලා නැහැ. මේ සතිය වාර්තා වෙන ප්‍රධානම කාරණා දෙක මේ පක්ෂයේ ප්‍රමුඛයින් දෙදෙනා තනතුරු භාර නොගෙන ප්‍රතික්ෂේප කිරීම.
පසුගිය සතියේදී දීර්ඝ කාලයක් තිස්සේ පාස්කු කොමිසම හරහා සිදුවුණු සාක්ෂි විමසීම නිමාවටපත් වුණා. ඒ යටතේදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි පසුගිය සතියේදී පාස්කු කොමිසම හමුවේ පෙනී සිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ සාක්ෂි දීම ඉතාමත්ම සුවිශේෂී වුණා. කමිටුවේ සාක්ෂි විමසීම අවසන් කිරීම, ඒ වගේම ශානි අබේසේකරගේ සාක්ෂි ලබා දීම හරහා හෙළිවන තොරතුරු අපි කැමති සවිස්තරව දැනගන්න.
ඔදලුක්ෂිමේ පාස්කු ඉරිදා ත්‍රස්ස ප්‍රහාර මාලාව පිළිබඳ සොයා බලන පත් කරපු ජනාධිපති කොමිසම සභාවේ කටයුතු පහුගිය 27 වෙනිදා නිල වශයෙන් ඉවර කරා. අවුරුද්දකට වැඩි කාලයක් සාක්ෂිකරුවන් 440 දෙනෙකුගෙන් කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා ශානි අධේශේකර මහත්මයා මේ සඳහා පහුගිය 26 වෙනිදා සාක්ෂි ලබා දුන්නා. ඔහු ස්කයිප් සාක්ෂණය ඔස්සේ තමයි කොළඹ ජාතික රෝහලේ ඉඳලා මේ සාක්ෂි ලබා දීමට ඉදිරිපත් වුණේ. ඔහුගොමත් බන්ධනාගාරගත වෙලා හිටියේ. ඊට පස්සේ ඔහුට කොරෝනා වැරදිලා තිබුණා කියලා වාර්තා වුණා. ඊට පස්සේ IDH රෝහලට ආවා. දැන් කොළඹ ජාතික රෝහලේ තමයි ඔහු ප්‍රතිකාර ලබමින් ඉන්නේ. මෙහිදී විශේෂයෙන්ම ජනාධිපති කොමිසම ප්‍රශ්න කරා වනාත විල්ලෝ පුපුරණද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන්. මීට සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයින් සිව් දෙනෙක් මේ පාස්කු ප්‍රහාරය එල්ල වෙන්න කලින් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරා. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනරත්න මහත්මයාගේ වාර්තාවකට අනුවත් මේ නිදහස් කිරීම පිළිබඳ සඳහන් වෙනවා කියන කාරණය ශානි අභිෂේක මහත්මයාගෙන් කොමිසම විමසුවා. ඔහු කිව්වේ ආරක්ෂක ලේකම්වරයාත් එක්ක තිබුණු රැස්වීමකට බස්නාහිර ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරපු අසාත් සාලි මේ සැක්කරුවන් දෙදෙනා නිදහස් කරන්න කියලා ඉල්ලීම් කරලා තිබුණා. නමුත් පැහැදිලිව කිව්වා තමන් විමර්ශන ඉවරණකන් නිදහස් කරන්න බෑ කියලා. විමර්ශනය කරපු පොලිස් පරීක්ෂකවරයා මේ සැක්කරුවන් දෙන්නගේ විමර්ශන අවසන් කරලා වනාපිල්ල පුරත්‍රවිසා ගැනීම සම්බන්ධයෙන් සම්බන්ධයක් නෑ කියලා කියපු නිසා තමයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමනුත් නෛතික ක්‍රමවේදයට අනුව මේ සැක්කරුවන් නිදහස් කරන්න අවසර දුන්නේ කියලා ශානි අබේසේකර මහත්මයා සාක්ෂි ලබා දුන්නා. එක වෙලාවක ඔහු දැඩි සංවේදීව අදහස් ප්‍රකාශ කරපු අවස්ථාවකුත් තිබුණා. ඔහු කිව්වා ස්වාමීනි මම කිසි වරදක් කරලා නැහැ, අවුරුදු 32ක් පොලිස් ජීවිතේ, ඒකෙන් අවුරුදු 20ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු කරේ, තමන්ට කිසි කළු පැල්ලමක් නැහැ, චෝදනා තියෙන සැකකරුවන් නිදහස් නොකිරීම ගැන විතරයි, මේ අනෙක් සියලුම දේවල් නීතිපති දෙපාර්තමේන්තුව නගපු චෝදනා, තමන් අහිංසක මිනිස්සු වෙනුවෙන් සේවය කරපු නිලධාරියෙක්, අදටත් තමන් ඉන්නේ නිවාස සංවර්ධනාධිකාරියේ කුලී නිවසක කාමර දෙහිත නිවසක්, මුළු තැන්ගෙයි සාලේ මුළු ගේම වර්ගාඩි 550යි තියෙන්නේ, මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා, එම්මට මේ තත්ත්වය ඇතුලේ පාරේ බහල යන්නත් නැහැ කියලා ඔහු කරුණු විමසීමක් කළා යම් සංවේදී ආකාරයකින්. ඒ හින්දා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් බලලා මේ සංවේදී වීම ගැනත් හිතලා ජනාධිපති කොමිසම ඔහුට කෙටි විවේකයක් ලබා දුන්නා, ඉන්න අනතුරුව සාක්ෂි ලබා දෙන්න. පස්සේ ආයිමත් කරුණු විමසීමේදී ආරක්ෂක අංශ අතර හුවමාරු වෙච්චි විදෙස් බුද්ධිංශ ලබා දුන්නු තොරතුරු ගැන පූර්ණ දැනුවත් කිරීමක් තිබුණාද කියලා විමසීමක් කළා. ඔහු එයිද කියලා තිබුණේ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ 23 වෙනිදා තමයි තමන්ට ඒ ලිපි ලැබුණේ, ඊට පෙර ලිපි ලැබුණේ නැහැ. 20 හවස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා නිලන්ත ජයවර්ධන මහත්මයාට කෙටි පණිවිඩය ලැබුණා. ඒකත් ලැබුණේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සේනවිරත් මහත්මයාගෙන් කියලා සඳහන් කරලා තිබුණා. මොකක්ද ඒ වෙනුවෙන් ගත්ත පියවර කියලා විමසලා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රහාර වාරක් ගන්න හැකියාවක් නැහැ. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙන්නේ අපරාධයක් වුණාට පස්සේ සම්බන්ධයෙන් විමර්ශන කරන්න කියලා. දිගින් දිගටම සාක්ෂි විමසීම් සිද්ධ කළා. ඒ අතර ඔහු කියලා තිබුණා සාමාන්‍ය ක්‍රමවේදය නම් ත්‍රස්ත ප්‍රහාර සිද්ධ කරන්න එන සංවිධානවල නායකයා තමන්ගේ ජීවිතය නැති කරගන්නේ නැහැ. ඒ හින්දා මේක පිටුපස්සේ වෙන යම් හස්තයක් තියෙන්න පුළුවන් කියන කාරණයක් ඔහු සඳහන් කරා. ඒත් එක්කම IS සංවිධානයත් එක්ක ඍජු සම්බන්ධයක් නැහැ, වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් තියෙන්න පුළුවන් කියලා ඔහු මේකෙදී සඳහන් කරලා තිබුණා. IS සම්බන්ධයක් තියෙනවද කියලා කරපු විමර්ශනවලදී කිසි තැනක IS සංවිධානයේ ඍජු සම්බන්ධයක් තියෙනවා කියලා තොරතුරු වාර්තාවුනේ නැහැ කියලා ඔහු කිව්වා. කොමුණක් මේ ප්‍රහාරය පිළිබඳව ප්‍රශ්නාර්ථකාරීකම් ගොඩක් තියෙනවා. සහරාන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විදිහට මේ යාම පිළිබඳව ඔහු ආයි ප්‍රශ්න කරලා තිබුණා. මේ විමර්ශනවලදී ත්‍රස්ත කණ්ඩායමේ නායකයා විදිහට හඳුනගත්තේ සහරාන්. ඒ හින්දා ඔහු ජීවිතය නැති කර ගැනීම නිසා වෙනත් හස්තයක් මේක තිබුණාද කියන කාරණය පිළිබඳව සැක තියෙනවා කියන දේ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා තමන්ගේ සාක්ෂි දීම හරහා මතු කරලා තිබුණා.
ඔබට මතක ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබුවා දේශපාලන පරිගැනීම් වලට බඳුන්වුණු පුද්ගලයින්ගේ ඒ තත්ත්ව විමර්ශනයට අදාළ කමිටුවක්. මේ කමිටුවේ අවසන් වාර්තාව නිකුත් වුණා. ඒ හරහා හෙළිදරව් වෙලා තියෙන කරුණු අපි අවසාන වශයෙන් කතා බහ කරමු. මනෝජ්,
2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා 2019 නොවැම්බර් 16 වෙනකම් කාලය ඇතුළේ දේශපාලන පරිගැනීම් පිළිබඳව පරීක්ෂා කරලා විමර්ශනය කරන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරා. ඒ අවසන් වාර්තාව පෞගිය දවසේ ජනාධිපතිවරයාට බාර දුන්නා. යෝජනා කරලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න අමාත්‍ය මණ්ඩලෙත් අනුමැතිය හම්බ වෙලා තියෙනවා. ඒත් එක්කම මාස 3ක් ඇතුළත වාර්තාවේ නිර්දේශ විමර්ශනය කරලා අවශ්‍ය නියමයන් නිර්දේශයන් අනුව ලබා දෙන දඬුවම් දක්වලා අවසන් වාර්තාව හරි අතුරු වාර්තාව හරි තමන්ට ලබා දෙන්න කියලා ජනාධිපතිවරයා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමෙන් ඉල්ලලා තිබුණා. ඉතින් මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයා දැන් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරලා තිබෙනවා. ඒ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත ජයවර්ධන මහත්මයා එහි සභාපතිවරයා, කුමුදුනි වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය, ඒත් එක්කම රත්නප්‍රිය ගුරුසිංහ අභියාචනාධිකරණ විනිසුරුවරයා ගෙන් සමන්විත කොමිසමක් තමයි පත් කරලා තින්නේ. අනුව ඉදිරියේදී මේ විමර්ශන වලින් හෙළිවෙච්ච කරුණු අනුව ඔවුන්ට දඬුවම් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට නියමිත වෙලා තියෙනවා.
ස්තුතිවන්ත වෙනවා මනෝජ්. කෙවිලගේ සතිය ශ්‍රී ලංකාවේ තත්විත් සමීප කරන්නට මේ සතිය තුළදීත් අපත් සමග එකතු වීම පිළිබඳව බොහොම ස්තුති. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙමු. ආයිබෝවන්.
බොහොම ස්තුති වෙනුක්ෂ. ආයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple පොඩ්කාස්ට්, Google පොඩ්කාස්ට්, Spotify හෝ ඔබගේ පොඩ්කාස්ට් ලබාගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.